මීළඟට දයාසිරි ජයසේකර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව.
මුරාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මම අද දවසේ අපේ පාර්ලිමේන්තු අවුරුදු ගාණක් මැති අමතරුම් විදිහට සේවය කළා මියගිය ඇසී කරන්න එක අවස්ථාවක් කරගන්නවා. පළවෙනියෙන් මම විශේෂයෙන්ම අනුරාධපුරේ හිටපු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි මැතිතුමා පිළිබඳව වචන ස්වල්පයක් කතා කරන්න කැමතියි. විශේෂයෙන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලාබාලතම මන්ත්‍රීවරයා විදියට එදා කැගිරාව ආසනයට නායකත්වය දීලා පොජන පෙරමුණ නියෝජනය කරමින් තමයි එතුමා පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට පත් වුණේ. මං හිතන්නේ එතුමා අපේ මම ගිය නාරම්මල මහිරපාද මධ්‍ය මහාවිද්‍යාලයේ ආදිශිෂ්‍යෙක් විදියට එතුමා අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම ඉතාම චාම් ජීවිතයක් ගත කරපු කෙනෙක්. විශේෂයෙන්ම මන්ත්‍රීවරයා විදියට පත් වුණයින් පස්සේ විශාල සේවයක් කැගිරාව ප්‍රදේශයට සිද්ධ කරා අනුරාධපුර දිස්ත්‍රික්කයට. ඒ වගේම දක්ෂ කතිකයෙක් විදියටම එතුමාගේ සහෝදරයත් ඊළඟට දේශපාලනයට ආවා. මං හිතන්නේ මේ ක්‍රියාදාමය තුළ ඔහු විශාල සේවයක් අපේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් ඉටු කරපු නායකෙක් විදියට මම එතුමා වඳුන්වනවා. එතුමට නිවන් සුව අත්වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල වැඩ කොටසක් කරපු නායකයෙක් තමයි මුතුකුමාර මැතිතුමා. විශේෂයෙන් එතුමා 1991 තලාව ප්‍රාදේශ සභාවේ විපක්ෂ නායකවරයා ලෙස තමයි කටයුතු කරේ පළවෙනියෙන්. ඊට පස්සේ 1992 උතුරු මැද පළාතේ පළාත් සභාවට තරඟ කළා මන්ත්‍රීවරයෙකු ලෙස තීරීපත් වුණා. ඒ වගේම උතුරු මැද පළාත් සභාවේ සභානායක ලෙස කටයුතු කළ කාලයක්. ඊට පස්සේ එතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පළාතේ විශාල වැඩ කොටසක් ඉස්ස කරා. ඒ වගේම අනෙක් පැත්තෙන් උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තුන් වතාවක් ඔහු පළාත් සභාවට තීරීපත් වුණා. 2010 එතුමා මේ පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට පත් වුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. ඊළඟට 2013 වසරේ වන්දනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඒ වගේම දෙවරක් එතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. 2021 වසරේ පොජන පෙරමුණ යටතේ නැවත එතුමා තීරීපත් වුණා පාර්ලිමේන්තුවට පරාජයපත් වුණත්. ඉන්පසුව මං හිතන්නේ එතුමා අවසානය අවුරුදු 73ක් ආයු වළඳලා එතුමා අවසන් ගමන් ගියේ. විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ හිටපු කතිකයෙක් වගේම ඔහුගේ ප්‍රදේශ වෙනුවෙන් මට මතකයි අවස්ථා ගණනාවක මේ කතානායකතුමත් එක්ක විශාල රණ්ඩු සරුවල් ඇති කරගත්තා. තමන්ගේ ප්‍රදේශයේ තිබුණ ප්‍රශ්න, විශේෂයෙන් ජලය පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම පොහොර පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම ගොවිතැන පිළිබඳ ප්‍රශ්න පිළිබඳව උදේට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න විශාල මහන්සියක් ගත්ත නායකයෙක්. එනිසා එතුමා විශාල සේවයක් අනුරාධපුර දිස්ත්‍රික්කයට කරා. තමන්ගේ ගම් ප්‍රදේශවල විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. එතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස මම ඔහු එතුමාට අපේ ගෞරවය ආචාර්ය පිරිනමනවා. ඒ වගේම විශේෂයෙන්ම ඊළඟට මම විශේෂයෙන් කතා කරන්න කැමති තනබාලපිල්ලේ කනක සභේ මැතිතුමා. එතුමා අපිත් එක්ක අවුරුදු කීපයක් සේවය කරා. 6 පාර්ලිමේන්තුවේ එතුමා 2004 අපිත් එක්ක ඉස්සල්ලාම් පාර්ලිමේන්තුවට ආවේ. එතනින් පස්සේ විශේෂයෙන්ම එතුමා යෝජනා කරේ ඇත්තටම දෙමළ ඊළම් කොඩි සංවිධානය විසින් ඒ වෙලාවේ මන්ත්‍රීවරු ගණනාවක් නම් කරා. ඒ නම් කරපු එක මන්ත්‍රීවරයෙක් තමයි මේ මන්ත්‍රීතුමා. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය විදියට වුන් තරම් කරේ. විශේෂයෙන් බැටික්කලෝ දිස්ත්‍රික්කයේ ඉතාම වැදගත් මන්ත්‍රීවරයෙක්. සෑම රැස්වීමකට අපිත් එක්ක සහභාගී වුණා. මට හොඳට මතකයි විවිධ කාරණා පිළිබඳව එතුමා විශාල වශයෙන් තමන්ගේ ප්‍රදේශ පිළිබඳ කතා කරා, කටයුතු කරා. එතුමාගේ අභාවය පිළිබඳ අපි කනගාටු වෙන ගමන් එතුමාට නිවන් සුවත්වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ගල්ඔය නිම්නේ ජනතාවගේ විශාල කැපකිරීමක් කරපු නායකයෙක් විදියට දිගමඬල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ඒ වගේම මිය යනතුරු එතුමා ඒ පළාත් සභාවේ සභාපතිවරයා විදියට කටයුතු කෙරුවා. විශේෂයෙන් ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ කටයුතු කරපු එතුමාගේ පියත් එක තමයි එතුමා යන්නේ අම්පාර නගරයට. ඊළඟට අම්පාර ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා, ඒ වගේම අද ඩී.එස්. සේනානායක ජාතික පාසල නමින් අඳුන්වන අම්පාර මහවිද්‍යාලේ තමයි එතුමා ඉගෙනීම ලැබුවේ. ඊළඟට විශේෂයෙන් අම්පාර විද්‍යා සම්පකාර සමිතිය සභාපති ධූරේ දරුවා. එතුමා ඒ වගේම 1979 අම්පාර පළමු නගර සභාවේ නගරාධිපතිවරයා විදිහට එතුමා පත් වුණා. ඒ වගේම දෙවන වරත් එතුමා ජයග්‍රහණය කරා. ඒ වගේම ඊළඟට 1994 2000 2001 වසරවල එතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට නියෝජනය කරා. 2004 වර්ෂයේ එතුමා පරාජයට පත් වුණත් 1960 ඉඳලා 77 දක්වා එක්සත් ජාතික පක්ෂයේ වැඩිලා තිබුණ වෙලාවේ එතුමා විශාල කැපකිරීමක් කරා. මේ ගල්ලොය නිම්නේ ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ 1977 ජයග්‍රහණයට විශාල ශක්තියක් දුන්න කෙනෙක් අම්පාර දිස්ත්‍රික්කයේ ගලපති මහත්තයා. මටත් හැකියාව ලැබුණා එක මැතිවරණයකදී එතුමාට ගිහිල්ලා උදව් කරන්න. ඒකයි පළාත් සභා මැතිවරණේ මම හිතන්නේ මේ අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් දිගමඩල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව ඉතාම දැඩිව මහන්සිලා කැපෙලා වැඩ කරපු කෙනෙක් වගේම දක්ෂ කතිකයෙක් එතුමා. එද පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් එතුමා ඒ කතිකයෙක් ලෙස විශාල වැඩ කොටසක් ඉස්සර කරා. අවසාන වශයෙන් එතුමා එක්සත් ජාතික පක්ෂය ඉඳලා සමග ජන බලවේගයේ සංවිධායකවරයෙක් විදිහට කටයුතු කරමින් තමයි එතුමා අවසන් ගමන් ගියේ. ඊළඟට විශේෂයෙන් මම කතා කරන්න කැමති මේ මෑතකදී අභාවප්‍රාප්ත වුණ අපේ නන්දන ගුණතිලක මහත්තයා ගැන. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ එතුමා ඉපදෙන 1962 එතුමා විශේෂයෙන් පළවෙනියෙන් එතුමා පාසල් ගියේ විශේෂයෙන් පානදුර සුමංගල මහාවිද්‍යාලයට ඒ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් විදිහට එතුමා කටයුතු කරන ගමන් ඊළඟට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීතේ ශිෂ්‍යයෙක් විදිහට එතුමා කටයුතු කරා. ඒ කාලවකවාන තුළ විශේෂයෙන්ම 1989 ජනතා විමුක්ති පෙරමුණ කඩාලු වැටිලා විනාශ වෙලා තිබුණ වෙලාවේ ඒක පිහිටවන්න නැත්තම් පක්ෂය නැවත ගොඩනගන්න කැප වුණ 4-5 දෙනාගෙන් දැවැන්ත සේවයක් කරපු කෙනෙක්. ඒ වගේම විශේෂයෙන් විශාල මර්ධනයක් ක්‍රියාත්මක වුණ කාලවකවානුවක් තුළ එතුමාට හැකියාව ලැබුණා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල තැනකට ගේන්න. ඒ වගකීම කරට අරගෙන එතුමා 1999 පළවෙනි වතාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඡන්ද 344,173ක් ලබා ගත්තා. තුන්වෙනි බලවේගයේ බවට පත් කරා මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේ විශාල කැපකිරීමක් කරපු නායකයෙක්. ඒ වගේම 2000 ඉඳලා 2010 දක්වා විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් වැඩ කටයුතු කරා පාර්ලිමේන්තුවට පත් වුණා. ඊළඟට 2004 මට මතකයි ජනතා විමුක්ති පෙරමුණ සහ ඒ වෙලාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ ආණ්ඩුව හදන වෙලාවේ එතුමා තැපැල්හා විදුලි සංදේශ වැඩබල අමාත්‍යරයා විදිහටත් සංචාරක අමාත්‍යවරයා ලෙසත් විශාල වැඩකටයුතු රාශියකට කර දුන්න උර දුන්න නායකයෙක් විදිහට අපි ගෞරවයෙන් සලකනවා. එදින පස්සේ විශේෂයෙන් 2015 එතුමා ටිකක් නිහඬව හිටිය කාලයක් ඊළඟ 2015 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඒ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ගොඩනගන්න විශාල කැපකිරීමක් කරා. එදින පස්සේ නගරාධිපතිවරයා විදිහට පානදුර නගරය ශක්තිමත් කරන්න විශාල කැපකිරීමක් කරා. ඒ වගේම විශේෂයෙන් යම්කිසි විදියකට විප්ලවවාදී අදහස් එතුමා අතහැරියේ නැහැ. විශේෂයෙන් මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එතුමා විශාල කැපකිරීමක් කරපු නායකයෙක්. එතුමාගේ සටන්කාමී ඉතිහාසයත් එක්ක ඒ සටනට පණ දුන්නට එදින පස්සේ එතුමා විශාල කැපකිරීමක් මේ රටේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපෙලා කටයුතු කරා. ඒ වගේම විශේෂයෙන්ම මේ ආණ්ඩුව විශ්‍රාම වැටුප පහෝසි කරපු වෙලේ මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුප පහෝසි කරපු වෙලාවේ එතුමා විශාල මහජන මතයක් ඇති කරන්න විශාල කැපකිරීමක් කරා. ඒකම එතුමාගේ මරණයට හේතුනාද කියලා මම දන්නේ නැහැ. නමුත් එතුමා විශාල මහන්සියක් කැපවීමක් කරා මේ මන්ත්‍රීවරු ගණ්ණාවුගේ තිබිච්ච ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළා. ඒ නිසා මම හිතන්නේ ඒ වගේම එතුමාගේ වියෝව අපිටත් හැකියාව ලැබුණා එතුමාගේ ඒ ආදාන කටයුතු වලට සම්බන්ධ වෙන්න. විශේෂයෙන් මම විශාල ගරු කිරීමක් කරන නායකයෙක්. අපිත් එක්ක විවිධ අවස්ථාවල හමු වෙලා කතා බහ කරලා යම් මතවාදී මේ වශයෙන් අපිත් එක්ක මතවාදයක හිටපු කෙනෙක් විදිහට මම එතුමා ගෞරවයෙන් සලකනවා. ඊට පස්සේ විශේෂයෙන් එතුමා නගරාධිපතිවරයා විදිහට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. එක්සත් ජාතික පක්ෂයේ මේ අනතුරුම කළුතර ආසනයේ පානදුර ආසනයේ සංවිධායකවරයා විදිහට එතුමා වැඩ කටයුතු කරා. එතුමාට නිවන් සුවත් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අවසාන වශයෙන් අපේ දේශපාලනයේ නොමැකන සිහිවටන තබපු නායකයෙක් විදිහට මම ගෞරවයෙන් සලකන අපේ තිස්සවිධාරණ මහාචාර්ය තිස්සවිධාරණ මහත්තුමා මම ගෞරවයෙන් මේ අවස්ථාව විසීපත් කරනවා. එතුමා 1934 තමයි උපදුම උපදින්නේ. විශේෂයෙන් ඔහු ලංකා සම සමාජ පක්ෂයේ නිර්මාතෘවරයා වූ ආචාර්ය නිර්මාතෘවරයෙකු බවට පත් වෙලා හිටපු ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්තුමාගේ සහෝදරියගේ පුත්‍රයෙක් විදිහට තමයි එතුමාගේ දේශපාලන කටයුතු එතුමා අපිත් එක්ක මේ ක්‍රියාදාමය පටන් ගන්නෙ. විශේෂයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ඊළඟට කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය දිනාගෙන පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා ගත්ත කෙනෙක්. ඉතාම දක්ෂ ඒ වගේම විද්‍යාඥයෙක් විදිහට වැඩ කරපු මැතුමෙක් එතුමා. ඒ වගේම මේ රටේ ප්‍රමුඛතම වෛරස් විද්‍යාඥයෙකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් වුණ කෙනෙක් විදිහට අපි ඔහුව ගෞරවයෙන් සලකනවා. ඒ වගේම ඩෙංගු රෝගය පිළිබඳව එය පාලනය කිරීම සඳහා පදනම සකස් කරන්න අද ඩෙංගු රෝගයේ යම් කිසි ප්‍රමාණයකට පාලනය වෙලා තියෙනවා නම් ඒ වෙලාවේ මට මතකයි හොඳටම එතුමා ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු නායකයෙක්. ඒ වගේම විශේෂයෙන් කොවිඩ් අසංගත කාලවකවානුව තුළ එතුමා 2020 මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරපු කාලේ මට මතකයි ගෝඩාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබුණේ රැස්වීම ගණනාවක එතුමාගේ අදහස් විශාල වශයෙන් එතුමා ඉදිරිපත් කරුවා මේ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙනියන්න. ඒ වගේම විද්‍යාගම වැඩසටහන විධාතා මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටවුවේ එතුමා. විශේෂයෙන් විද්‍යා තාක්ෂණික අමාත්‍යවරයා විදිහට දේශීය පරීක්ෂණ දිරිගැන්වීම ඒ වගේම විද්‍යාඥයන් සඳහා රජයේ අනුග්‍රහය ලබා දීම ඇතුළු කාරණා ගණනාවකට ඔහු නායකත්වය දුන්නා. ඒ විතරක් නෙමෙයි ලංකාවට නැනෝ තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් හෝමාගම නැනෝ තාක්ෂණ මධ්‍යස්ථාන ඇති කිරීමට ඔහු දුන්න සහයෝගය නැත්තම් දක්වපු සුවිශාල දායකත්වය අපි ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරමු. විශේෂයෙන් ඔහු සෑම විටම වාමාංශික ප්‍රගතිශීලී දේශපාලනයේ යෙදුණ කෙනෙක්. 2004 ඉඳලා විවිධ සභාගාණ්ඩවල කොටස්කරුවෙකු විදිහට එතුමා වැඩ කරා. 1994 පොජන එක්සත් පෙරමුණ හදන වෙලාවේ එතුමා විශාල කැපකිරීමක් කරපු නායකයෙක්. ඒ වගේම විශේෂයෙන් පාර්ලිමේන්තුවේදී ආර්ථික සමාජ ගැටලු පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණ ඉදිරිපත් කරන්න පුළුවන් දක්ෂතාවයක් තිබුණ කෙනෙක් විදිහට අපි ගෞරවයෙන් සලකනවා. ඒ වගේම විශේෂයෙන් මේ රටේ ජාතික ප්‍රශ්න පිළිබඳව සර්වපාක්ෂික සමුළුවේ නායකත්වය අරගෙන වාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සීමීම සඳහා තිස්ස විතරණ කමිටු වාර්තාව සම්පාදනය කරන්න එතුමා විශාල කැපකිරීමක් කරා. මේ රටේ ඉන්න සියලුම දේශපාලන පක්ෂවල අදහස් අරගෙන වැඩ කොටස් ගණනාවක් එතුමා ක්‍රියාත්මක කරා. විශේෂයෙන් බලේ විමධ්‍යගත කිරීමට දැඩිව එල්බගෙන හිටපු කෙනෙක් විදිහට මම එතුමාව ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මෙරට වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ප්‍රධානිය විදිහට එතුමා කාලයක් වැඩ කරා. රජයේ වැඩ කටයුතු කරා. ඒ වගේම එතුමා පටන් ගන්න ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවෙන් එතුමාගේ ඒ ක්‍රියාදාමයේ ඊළඟට මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු කාලවකවානුවක් තිබුණා. ඒ වගේම මට මතකයි ඔහු අපිත් එක්ක මේ අවසන් ජනාධිපතිවරණය දක්වාම තිබුණේ හැම රැස්වීමකදීම අපිත් එක්ක සාකච්ඡා කරලා ඔහු ඉතාම ප්‍රගතිශීලී වාමාංශික අදහස් තිබුණ කෙනෙක් විදිහට මම ගෞරවයෙන් සලකනවා. විශේෂයෙන් මම මෙතනදී මතක් කරන්න කැමතියි ඔහුගේ ප්‍රතිපත්තිකාරක ස්වභාවය. මොකද එතුමා ආණ්ඩුවේ ඉන්නකොට එවකට අග්‍රවිෂකාර අපේ ශිරාණි බණ්ඩාරනායක මැතිනියෝ ඉවත් කරන්න ආණ්ඩුව කටයුතු කරා. අපි එතකොට විපක්ෂේ ඉඳලා ඒකට දැඩි ලෙස විරුද්ධ වුණ අය. විශේෂයෙන් ශිරාණි බණ්ඩාරනායක මැතිනියව ඒ විදිහට ඉවත් කිරීමට එතුමාට පක්ෂ වෙන්න තිබුණ වෙලාවක් මහාචාර්ය තිස්සවිධාරණ මැතිතුමාට. මොකද ඔහු ආණ්ඩුවේ හිටපු කෙනෙක් ඒ වෙලාවේ. නමුත් ආණ්ඩුවේ හිටියත් කොන්ද කෙලින් තියාගෙන එතුමා සම්පූර්ණයෙන් ඒකට විරුද්ධව ඡන්දෙ දුන්නා. ඒ වගේම ඩිගුණසේකර මැතිතුමා මම ගෞරවයෙන් සලකනවා එතුමා. ඒ දෙන්නම මේ ක්‍රියාදාමයේදී ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ඉවත් කිරීමට ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගය දැඩිව විවේචනය කරපු දෙන්නෙක් විදිහට මම ගෞරවයෙන් සලකනවා. මොකද ඒකයි මම කිව්වේ ඒ ගැන ඔහුට විශේෂ ගෞරවයක් අපි ලබා දිය යුතුයි. ඒ නිසා විශේෂයෙන් අද දවසේ දැන් අද මේ පාර්ලිමේන්තුවට අපි මේ කතා කරන වෙලාවේ මෙතන අපේ අධිකරණ මැතිතුමත් ඉන්නවා. විශේෂයෙන් අද අධිකරණ ශේෂ්ත්‍රයේ වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ගත්තා. විශේෂයෙන් දැන් අද නීතිපති කෙතුම්පත් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා තියෙනවා. 50 කෙතුම්පතක් හදනවා. මම මැතිතුමාගෙනුත් දැනගන්න කැමතියි ඒක ඔබතුමාලා ගේනවද කියලා. මොකද හේතුව දැනට අග්‍රවිෂකාරතුමාගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධව විශේෂයෙන් අවුරුදු 63 ඉඳලා 65 දක්වා විශේෂයෙන් අභ්‍යාචනාධිකරණ විෂකාරුන්ගේ 65 ඉඳලා 67 දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විෂකාරුන්ගේ කාලය දික් කිරීම සඳහා මේ ආණ්ඩුව දැන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. නීති කිරුම්පත් දෙපාර්තමේන්තුවේ දැන් ඒක සකස් වෙමින් තියෙනවා. එතකොට මේ ක්‍රියාදාමය තුල මේ රටේ අග්‍රවිෂකාරතුමා ඉඳලා මේ විනිශ්චයකාරවරුන්ට අල්ලස්සබාදීමේ ක්‍රියාවලියක් වගේ මේ ක්‍රියාවලිය. නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ රටේ යුක්තිය සාධාරණත්වය අද මේ තිසරධාරණ මැතිතුමාගේ ක්‍රියාදාමය තුළ අපි කල්පනා කරන්නේ මම විශ්වාස කරනවා මේ ක්‍රියාදාමයට අත තියන්න ලෑස්ති වෙන්න එපයි කියන ඉල්ලීම අපි කරන්නේ මොකද හේතුව මේකෙන් විශාල අර්බුදයක් පල්ලා විනිශ්චයකාරවරුන්ට ඉදිරියට එන්න තියෙන අවස්ථාව දැන් අපිට ආරංචි විදිහට ඉහළ විනිශ්චයකාරවරුන්ගේ ඒ ක්‍රියාදාමයට පල්ලා ඉන්න විනිශ්චයකාරවරුන්ගේ අත්සන් ලබා ගැනීමේ ක්‍රියාවලියකුත් ලෑස්ති කරන් තියෙනවා දැන් මේකට සහයෝගය දෙන්න. ඉතින් මෙහෙම ගිහිල්ලා කොහෙන්ද මේ රට නතර වෙන්නේ? මේ අධිකරණ ශේෂ්ත්‍රයේ ඇඟිලි ගහලා තියෙන නඩු කටයුතු වලට ඇඟිලි ගහලා ඊළඟට මේ අග්‍රවිෂකාරතුමාගේ කාලය දීර්ඝ කිරීම දක්වා දැන් අපි දැක්කා මේ අග්‍රවිෂකාරතුමා මේ යාඥා කරන වැඩපිළිවෙලක මම දැක්කා මෙයා කළා තියෙනවා මං හිතන්නේ මට හිතා ගන්න බෑ කොහොමද මේ වැඩ කටයුතු කරන්නේ කියලා. මොකද හේතුව අපිට ආගමක් අදහන්න පුළුවන් වුණාට අපිට ආගම් වලට මිනිස්සු හරව ගන්න නැත්නම් ආගම් වලට මිනිස්සු පොළඹවන්න වැඩ කරන්න බෑ. ප්‍රොමෝට් කරන්න බෑ. ඒක සම්පූර්ණ වැරදි. හැබැයි එද ඒක සිද්ධ වෙමින් තියෙනවා. මම ඊටාම කනගාටු වෙනවා. මොකද එතුමාට ආගමක් ඇදීමේ අයිතිය අපිට තියෙන එක ගැන කිසි ගැටලුවක් නැහැ. අපි කවුරුත් එකට තර්ක කරන්නේ නැහැ. හැබැයි රෝගීන් සුවපත් කරන්න. එහෙම කටයුතු කරනවා නම් මම හිතන්නේ ඒක විශාල අර්බුදයක්. ඒ නිසා මම විශේෂයෙන්ම ඒකත් මතක් කරමින් විශේෂයෙන් මේ පනත් කෙඳුම් පද දැන් සකස් වෙමින් තිබෙනවා මේ ක්‍රියාවලිය තුල අපි අහන්න කැමතියි කරුණාකරලා මේ තිස්සවිතාරණ මැතිතුමාගෙන මට මතක් වුණේ ලෑ මට මේ කාරණේ මතක් වුණේ විශේෂයෙන් එතුමාට කොන්ද පණ තිබුණා ආණ්ඩුවේ ඉඳලා මේ ක්‍රියාවලියට විරුද්ධව සිරාණි බණ්ඩාරනායක මැතිනි අපේ සුජියසෙන් සුගේ මැතිතුමා මම අපි හොඳටම රණ්ඩු වුණා මේ බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක මේ කාරණේ ගැන කතා කරන්න ගිහිල්ලා මේ භෝජනාගාරේ එහෙම දෙන්නේ අපි ඒවට රණ්ඩු වෙන්න කියලා සිරාණි බණ්ඩාරනායක මැතිනිය බේරගන්න අද එදත් අපි මේ මතේ හිටියා අදත් අපි මේ මතේ ඉන්න මතක තියාගන්න ආණ්ඩුවකට ගියත් අපි මේ රටේ අධිකරණයට අත තියන්න දෙන්නේ නැහැ. මොකද හේතුව අධිකරණ විනිශ්චයකාරවරු 40කට වැඩිය දැන් ඉවත් කරලා තියෙනවා. අත වශයෙන් වොවුන්ට සාධාරණයක් වෙන්නේ. වැඩපිළික් සකස් කළ යුතුයි. ඒ නිසා අපි මේ ආණ්ඩුව කිව්වේ අපිට වඩා හොඳට කරන්න පුළුවන් ආණ්ඩුවක් අපිට පෙන්වන්න කියලා. දැන් බලපුවාම ඊට වැඩිය ආණ්ඩුවක් කොහෙවත් තිබිලා නැහැ වගේ තමයි දැන් අපිට පේන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මේ ක්‍රියාදාමයට අධිකරණ ඇමතුමා විදිහට. මොකද ඔබතුමා මේ අවුරුදු පහ හිටියන් පස්සේ ඊළඟට ඔබතුමාට යන්න සිද්ධ වෙනවා උසාවියට. ඒ යනකොට ඔබතුමා ගැන මිනිස්සු බලාපොරොත්තු වෙනවා නැත්නම් අධිකරණය බලාපොරොත්තු වෙනවා සාධාරණව වැඩ කරපු අධිකරණ ඇමතිවරයෙක් තමයි අද අපි ඉස්සරහේ පෙනීට ඉන්නේ කියලා. ඒ නිසා මම හිතනවා විශේෂයෙන් මේ රටේ නීතිඥ සංගමයට මම මේ මතක් කරන්න කැමති මේ වෙලාවේ කරුණාකරලා නීතිඥ සංගමේ පවා කොන්ද කිලින් තියාගෙන වැඩ කරන්න මේ ක්‍රියාවලිය මේ විනිශ්චයකාරුන්ගේ කාලය දික් කළා උන් 65 ඉඳලා 67 දක්වා ශේෂාධිකරණේ 63 ඉඳලා 65 දක්වා අභියාචනාධිකරණේ මේ කාලය වෙන් කරපුවාම අපි අහන්න කැමතියි එතකොට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්නවා විශේෂඥ වෛද්‍යවරු මේ අයට වැඩිය ගොඩක් වටින වැඩපිළිවෙලක් සකස් කරපු අය. ඒ නිසා ඒ අය වෙනුවෙන් තව අනිකුත් ශේෂ්ත්‍ර ගණනාවක් ඒගොල්ලොත් ඉල්ලයි අපෙත් කාලේ වැඩි කරන්න කියලා. ඉතින් මේ වගේ ශේෂ්ත්‍ර ගණනාවකට මේ ප්‍රශ්න දැන් පුළුල්ල යන වාතාවරණයක් තමයි පත් වෙලා තියෙන්නේ. නිසා විශේෂයෙන් ආණ්ඩුවට කියනවා මේ නීතිය හා සාධාරණත්වය පිළිබඳව නීති ආධිපත්‍ය පිළිබඳව කතා කරන මේ ආණ්ඩුවට අපි කියනවා කරුණාකරලා මේ තිස්සවිතාරණ මහත්තයාගෙන් ඉගෙන ගන්න ඉගෙනගෙන ඒ ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙන යන්න කියන එකත් මතක් කරමින් එතුමාට නිවන් සුවත්වයි කියලා ප්‍රථමින් මගේ වචන ස්වල්පේ